ඊළඟට කරෝ සුසිල් ප්‍රේමජයන්ත එමෙතිතුමා ඔබතුමාට විනාඩි 10යි.
ගරු සභාපතිතුමනි, සීමිත කාල වේලාවක් තුල මම හිතන්නේ බඳපු පොත් හැටියට ගත්තොත් පහක් තිනවා මේ වහාරික විගණන වාර්තාව. වහාරික විගණන වාර්තාව අපේ රටේ විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කරපු වාර්තාවක් නෙවෙයි. ඒතර මුලින්ම ප්‍රශ්නේ මතුවෙන්නේ වහාරික විගණන වාර්තාව ඉන්දියාවේ සමාගම් දෙකක් විසින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරන ලද දැන්වීම මත ඉදිරිපත් කරපු විගණන වාර්තාවක්. අපි දැන් ප්‍රශ්නෙට ඉන්නේ මේ වෝහාරික විගණන වාර්තාව පදනම් කරගෙන අපි මේ කරන විවාදයට විගණකාධිපතිගේ ප්‍රතිචාරය කුමක්ද? අපේ රටේ මේ ආණුක්‍රම ව්‍යවස්ථාව අනුව 148 වගන්ති අනුව රජයේ මූල්‍ය පාලනය සතුව තිබෙන්නේ පාර්ලිමේන්තුවට. ඊළඟට ස්ථාවර නියෝගයටතේ පොදු ව්‍යවසායන් පිළිබඳ කාරක සභාවත් 128, ඊළඟට පබ්ලික් එකවුන්ස් කමිටි එක රාජ්‍ය ගිණුම් කාරක සභාවත් පිහිටුවා තිබෙනවා. දැන් එතකොට මේ පොදු ව්‍යවසාය පිළිබඳ රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කාරක සභාවට කිසිදු අවස්ථාවක රජයේ විගණකාධිපති විසින් දෙන වාර්තාවක් පදනම් කරගෙන තමයි ඒ කටයුතු සිදුවෙන්නේ. ඔද ඒකට හේතුව විගණන වාර්තාව සකස් කිරීමේදී AR FR එවැගේම මහ බැංකුවේ භාණ්ඩාගාර චක්‍රලේඛනගෙන මේ සියල්ලම ඒ සියල්ලට අනුකූලවද මේ කටයුතු සිදු වෙලා තිබෙන්නේ කියන කාරණය තමයි විගණකාධිපති විසින් වාර්තා පරීක්ෂා කළා ඒ වාර්තාව ඉදිරිපත් කරන්නේ. දැන් මේ වෝහාරික විගණන වාර්තාව ගත්තොත් කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි 2015 පෙර, අනිත් එක 2015 පස්සේ, හැබැයි 2016 අප්‍රේල් දක්වා. දැන් එතකොට මේ ප්‍රශ්නේ මතුනේ 2015 පෙබරවාරි මාසේ 27 වෙනිදා මහ බැංකු බැඳුම් කර වෙන්දේසීදී සිදු වූ කාරණය සම්බන්ධයෙන්. දැන් වෙන්දේසීදී සිදු වෙච්ච කාරණය පිළිබඳව අපි කවුරුත් දන්නේ. පළවෙනි කෝප් කමිටුවේ ලියු ගුණසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිබිච්ච මම සමාජිකයෙක් හැටියට හිටියා. ඒ වාර්තාව සභාගත කරන දිනට පෙර දින රාත්‍රී 12ට තව රැස්වීමක් තියෙනවා අතන. වාර්තාව සභාගත කිරීමට පෙර දින රාත්‍රී 12ට පාර්ලිමේන්තුව විසිරුවා හැරියා. ඒ නිසා ඩිව් ගුණසේකර මැතිතුමා සභාපතිත්වයේ දරූ රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කාරක සභාවේ අනු කමිටුවේ වාර්තාව සභාගත කරන්න බැරි වුණා. මේ වාර්තාවෙන් තමයි ප්‍රථම වතාවට මේ සිද්ධිය සම්බන්ධයෙන් 2015 පෙබරවාරි 27 වෙනිදා සිදු වූ මහ බැංකු වංචාව පිළිබඳව ප්‍රථම වතාවට වාර්තාවක් හැටියට ඉදිරිපත් වුණේ පාර්ලිමේන්තුව විසින් පත් කරන ලදී අනු කමිටුව මගින්. දැන් එතකොට එතෙන්දී ඊටම පැහැදිලිව දැක්ක දෙයක් තමයි පූර්ව සූදානමක් ඇතිව චේතනාත්මකව මේ 27 වෙනි දින පෙබරවාරි මාසයේ 2015 සිදු වූ වෙන්දේසියට සූදානම් වුණායි කියන කාරණය. ඒ සඳහා ලංකාවේ පුරවැසියෙක් නොවන අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරින්ද ලංකාවට ගෙනගත්තා. මහ බැංකුවේ අධිපති හැටියට පත් කළා. දැතුමා කරපු ප්‍රධාන කාර්යයන් මොනවාද? සති 3ක් ඇතුළත පත්වීම ලැබලා ප්‍රධාන කාර්යයන් තමයි හිටපු නිලධාරීන් එක එක ස්ථානවල වෙනස් කළා. මේක පැහැදිලිව තිනවා කෝප් කමිටු වාර්තාවලත්, ඒ වගේම ජනාධිපති කොමිසමේ වාර්තාවෙත්, එවකට හිටපු මේ ඔක්ෂන් එක සම්බන්ධ ඒ අංශයේ අධිකාරී ඒ නිලධාරිනිය එතෙන්ට ඇවිල්ලා ටික දිනයි, දින කිහිපයක් ගත වෙලා තිබුණේ. ඒ විදිහ රොටේෂන් එකක් දුන්නා ඉස්සෙල්ලා. ඊළඟට මොකද්ද කළේ? අවශ්‍යතාවය තිබුණා $10 billion. අතරම 13ක් 10ක අවශ්‍යතාවයක් තිබ්බා. එකක් වෙන්දේසියට දාලා හැමෝම හිතුවා එකයි විකුණන්නේ කියලා, $10 billion කියලා. $10 billion එකට සමයින් රුපියල් බිලියන එකක් රුපියල් බිලියන එකට අදාළව තමයි ඉල්ලුම් කළේ, බිත් සිදිරිපත් කළේ. 28 දෙනෙක් බිත් සිදිරිපත් කළා. පළවෙනි එක පටන් ගත්තේ 9.25 විතර ඉන්ට්‍රස්ට් රේට් එක පොලිය. අවසානයකට යනකොට 11.45 ගියා. ඒ විතරක් නෙමෙයි, මේ සිද්ධින් මේ ඔක්ෂන් එකට කලින්, මේ වෙන්දේසියට කලින් මහා බැංකුව මගින් ඉන්ට්‍රස්ට් රේට් එක පොලිය අනුපාතය ඉහළ දැම්මා. මේ ආකාරය තමයි මේ පූර්ව සූදානම ඇති වුණේ. එහෙම ඇති වෙලා රුපියල් බිලියන 1කට තිබිච්ච එක ඉල්ලීම් ආවම 20 20කට 20.1 ගණක් ආවා. රුපියල් බිලියන ඉල්ලුම්. ඒ පාර මහා බැංකු අධිපතිවරයා එවකට හිටපු අර්ජුන මහේන්ද්‍රන් වෙන්දේසි කරන අංශයට ඇවිල්ලා කිව්වා, මෙච්චරක් ඇවිල්ලා තිනවා රජයට මුදල් අවශ්‍ය නිසා 20ක් ගමුයි කියලා. 20 නොගෙන 10ට සීමා වුණේ ඒ වෙලාවේ හිටපු නිලධාරින් මහා බැංකුවේ ගත්ත ක්‍රියාමාර්ගයන් නිසා. ඒක ලිඛිතව සටහනක් කරලා තුනා අධිකාරිවරයා තුමිය විසින්. මේ සියල්ල ඉදිරිපත් වුණා. ඒරු ඉතාම පැහැදිලි පූර්ව සූදානමක් ඇතුව මේ සිද්ධිය උණයි කියලා. දැන් මේ කොමිෂන් ජනාධිපති කොමිෂමට මැන්ඩේට් එක තිබුණේ 2015 ජනවාරි ඉඳලා 2016 අප්‍රේල් මාස වෙනකම් විතරයි. හැබැයි අප්‍රේල් මාසෙන් පස්සේ ඊට පස්සේ වෙච්ච ප්‍රමාණය මේ වගේ කීප ගුණයක් වෙනත් ආකාරවලට. හැබැයි ඒ පිළිබඳව විග්‍රහණ වාර්තාව හැරුණාම වෙනත් කිසිදු ආකාරයක කොමිෂමකවත් ඒ කරුණු ආවේ නැහැ. මේ වෝහාරික විග්‍රහණ වාර්තාවක් අවශ්‍යයි කියලා කිව්වේ මේ සිද්ධීන් සම්බන්ධයෙන් මේකේ එකතු වෙමින් ಗುಣ මේ වැඩි කිරීම වලට ලක් වෙමින්. දැන් යමක් සරල පොලිය තියෙනවා, වැල් පොලිය තියෙනවා. ඒ වගේ මේකේ සිදුවෙන සිද්ධිය එදාට ගණනය කළාම තමයි වැලුමල්මට එන ප්‍රමාණය ওই බිලියන 10ක් වෙන්නේ. හැබැයි එතනින් එහාට යනකොට ඒක එකතු වෙවි යනවා. සර් ඒකෙන් වෙච්ච බලපෑම අපේ මීට කලින් කතා කරපු මන්ත්‍රීතුමා සඳහන් කළා ශ්‍යාමා කට්ටේ. ඒක තවත් සිද්ධියක්. ඒක වෙනම බලන්න ඕනේ. හැබැයි කොටස් වලින්ද වලට වෙච්ච බලපෑම. අනිකුත් ප්‍රාථමික ගැනු මේ තරව කරුවන් 14ක් හිටියා ලියාපදිංචි වෙලා ඒ අවස්ථාව වෙනකොට. එතකොට ඒගොල්ලන්ගේ තත්ත්වය කොහොමද? මේ සියල්ලම බලන්න ඕනේ. හැබැයි 2015 පෙර තිබුණේ ඩිරෙක්ට් ප්ලේස්මන්ට්ස්. ඍජුව. එතකොට ඩොලර් රුපියල් බිලියනයකට තීනෝනම් අවශ්‍යතාවයේ බිලියන අවශ්‍යතාවය බලනවා දෙන රේට් එක කීයද කියලා, ඉන්ට්‍රස්ට් රේට් එක. ඒතර ඒකත් එක්ක ඉතා කුඩා පරාසයක් තුල තමයි, ඒ කියන්නේ 0.25කට අදාළව ඒ පරාසය තුල තමයි ඉතුරු සියලු විකිනීම් සහ සියල්ල සිදු වෙලා තියෙන්නේ. ඒතර ඒක යම් ආකාරයක පාලනයක් සිදු වුණා. සමහර අවස්ථාවල ලාභ ලැබිලා තිනවා, සමහර අවස්ථාවල පාඩු ලැබෙනවා. අවසාන වශයෙන් ගත්තොත් ඒ කාල පරාසය තුල මහා භාණ්ඩාගාරෙන් තම් ETF EPF එකට ඒකේ ලැබුණු ලාභ ප්‍රමාණය වැඩි. දැන් මෙන්න මේ තත්ත්වය තුල තමයි මේ වார்த்தාව ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඊළඟට අපි ගත්තොත් එහෙම මම දැක්ක කියනවා අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු 13 දෙනෙකුට එරෙහිව චෝදනා 23ක් යටතේ අධිචෝදනා පත්‍රය ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් මගින් විභාග කිරීම සඳහා අධිචෝදනා පත්‍ර දීලා තියෙනවා. හැබැයි අර්ජුන මහේන්ද්‍රන් සහ තව කෙනෙක් ලංකාවේ නැහැ. එක්කෝ එයාට විරුද්ධව නීතිපති විසින් ෆයින් ඇබ්සෙන්ෂියා සැකකරුවන් නොමැතුව නඩු විභාග කරන්න පුළුවන්. අනිත් පැත්තෙන් පැහැදිලිව දන්නවා ඔහු සිංගප්පූරුවේ ඉන්නවයි කියලා. එතකොට මම හිතනවා පහුගිය කාල සීමාව තුළ ප්‍රයත්නයක් දැරුවා මේ වර්තමාන ජනාධිපතිතුමාත් මේ ආණ්ඩුවත් බලට ඇවිල්ලා තාම මාස දෙකමාරයි. එතකොට මේ අය ගෙන්වා ගැනීම සඳහා ඒකට දැන් තින වර්තමාන රජයක් හැටියට කටයුතු කරන්න නම් ඒකට යම් කාලයක් අවශ්‍ය වෙනවා. ඒ රජයක් විසින් ඒ රටේ පුරවැසියෙක් අපිට බාර දෙන්න ඕනේ. ඒක උදාර්පණයක් ගිවිසුමක් අපිට එක්ක තියෙන්න ඕනේ. ඉතින් එහෙම නම් අවුරුදු දෙකමාරකට කලින් මේ කටයුත්ත කරන්න තිබුණා. ඒ විතරක් නෙමෙයි, ඉතා පැහැදිලිව දැනගෙන හිටියා අර්ජුන මහේන්ද්‍රන් මේකට වග උත්තරකරුවෙක් වෙනවයි කියලා. එහෙනම් යන්න දෙන්නේ නැහැයි. එතකොට මේ ජනාධිපතිතුමා හිටියේ නැහැ. මේ ආණ්ඩුව හිටියේ නැහැ. එතකොට බලධාරීන් හිටියා. මොකද ඒ අය තමයි ඔහුව ගෙන්න ගත්තේ. එසා ගෙන්න ගත්ත එක්කෙනා යන්න හදනකොට බේරලා යන්න හැරියා. මිසක් එයාව ලංකාවේ තියාගන්න උත්සාහ කළේ නැහැ. ඒක තමයි වංග චේතනාව. තේන්සා ඉතාම පැහැදිලිව සඳහන් කරන්න ඕනේ මේ බාහමෙන්කු මේ සිද්ධිය පිළිබඳව. දෙදස් පහළොට පෙර ඒ ගැන සාකච්ඡා කරන්න නම් 148 වගන්ති අර්ථයේ පාර්ලිමේන්තුව තියෙන මුල්‍ය බලතල ඊළඟට 154 වගන්ති අර්ථයේ විගණකාධිපති ගැන සඳහන් වෙනවා. රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තු මගින් මේ පිළිබඳව විගණනයක් කළා හිටන් ඒක පාර්ලිමේන්තුවේ තිබෙන කෝප් කමිටු ඉදිරියට ගෙනහිල්ලා එතන සාකච්ඡා කරලා ඊට පස්සේ විවාදයකට එන්න පුළුවන්. හැබැයි මේ එහෙම දෙයක් නෙමෙයි සිද්ධ වුණේ. මෙන්න මෙතනයි මට තියෙන මූලික තර්කයේ තින්නේ මේක විධිමත්ව විගණනයකට ලක් වෙලා අපි විවාද කරන ඩොකියුමන්ට් එකක්ද කියන කාරණේ මේ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. මොකද අපි දන්නවා සමහර වෙලාවට රජයේ විගණකාධිපති නොවන වෙනත් විගණන ආයතන මගින් සමහර රාජ්‍ය ව්‍යවසායන්වල විගණනයන් කළා ඉදිරිපත් කරනවා. මම කියන්නේ ඒවා වළංගු නැහැයි කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ විගණකාධිපති තමයි රජයේ ගිණුම් සම්බන්ධයෙන් රජයේ මුදල් නැත්නම් මහජන මුදල් සම්බන්ධ වෙන විගණනයන් සම්බන්ධයෙන් විගණනය කරන නියමිත බලධාරියා වන්නේ. ඒක නිසා මේ පිළිබඳව විවාද කරන්න නම් නියමිත ආකාරයෙන් කරුණු දැනගන්න රජයේ විගණකාධිපති විසින් 2015 පෙර සිදු වූ බැඳුම් කර නිකුත් කිරීම සම්බන්ධයෙන් විගණන වාර්තාවක් අරගෙන ඒ අනුව අපි බලන්න ඕනේ මෙහි යම් ආකාරයක පාඩුවක් සිදු වෙලා තියෙනවද නැද්ද කියන කාරණේ විගණකාධිපතිගේ මතයත් එක්ක. ඒක නිසා මම ඊටම පැහැදිලිව කියනවා මේ ප්‍රශ්නේ මතුනේ ඇත්ත වශයෙන්ම කෝප් කමිටුවේ දෙවතාවක් ගියා. සමහරු පාද සටහන් දැම්මා. ඒ වගේම හෙලිදරව් වුණා මේ පාර්ලිමේන්තුවෙත් සාකච්ඡා කළා. දැන් මේ අවසන් වෙගෙන යන පාර්ලිමේන්තුව දැක්කා අනුරුද්ධ සානායක මැතිතුමා යම් යම් ආකාරයේ චෝදනා එල්ල කළා. හැබැයි ඒ අවස්ථාවේදී එදා තිබිච්ච ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීන් ගණනාවක් දුරකථන සංවාද 50 60 70 දැන් සමහර කෝ මගේ
කරුවා මෙතුමනි වෙලාව හරි ඕම දෙක
විවිධ හේතුන් කිව්වා. පවුලේ ඥාතීන් ඕම කියලා හිටන් කිව්වා මේ හේතුන් නිසා දුරකථන ඇමතුම් මේ සිද්ධිය ගැන දීපේවා. ආ තව සමහර මන්ත්‍රීවරු කෝප් කමිටුවේ සමාජික ඇට හිටපු අය පොත් ලිව්වා. ඒ පොතේ පිටපතක් තාම හොයාගන්න නැහැ. එහෙම තමයි සිද්ධ වුනේ. හැබැයි මේ ජනාධිපතිතුමා හෝ මේ ආණ්ඩුව අපි කිසිදු ආකාරයකින් කවුරුත් ආරක්ෂා කරන්න යන්නේ නමුත් ඇත්ත ඇති සැටියෙන් ඉදිරිපත් වෙන්න අවශ්‍ය පරිසරය සකස් කිරීම විනා කියන කාරණේ අපි කියන්න ඕනේ. සමහර සැකකරුවන් ලංකාවට එනකොටම ඒ අත්අඩංගුවට අරගෙන නීති ඉදිරියට ගෙනහිල්ලා තියෙනවා. ඒ නිසා විධිමත් ආකාරයෙන් විගණකාධිපති මගින් කරන විගණනයක් තුළින් අපිට පුළුවන්කම තිබෙනවා මෙහි තිබෙන්නා වූ විගණන විමසු මොනවද කියන කාරණය දැනගෙන ඒවා පාර්ලිමේන්තුවට තිබෙන මුල්‍ය බලතල අනුව කටයුතු කළා අදාළ නීති අංශ වලට යොමු කරන්න කියන කාරණේ සඳහන් කරමින් මම කතාව අවසන්.
ස්තුතියි. ඊළඟට කරෝ ඩොක්ටර් කර්ෂණ ඩී සිල්වා
බොමිසුති
විනාඩි 18යි.
හරි. බොමිසුති සභාපතිතුමනි ඉස්සෙල්ලාම අපේ මිත්‍ර අමාත්‍ය අපේ කෝප් කමිටු සමාජික සුසිල් ප්‍රේමජාන් මහත්මයාට කියන්න ඕනේ අපිත් හිටියා. අපි කිසි කෙනෙක්ට දුරකථන ඇමතුම් දාලත් නැහැ. අපි හරි බොහොම ස්තුතියි නිවැරදි කිරීම සම්බන්ධයෙන්. මොකද අපි එහෙම කිසිම දෙයක් නැහැ. හෘද සාක්ෂියට අනුව මම මේ කතාව කරන්න බලාපොරොත්තු වෙනවා. ඉස්සලම කියන්න ඕනේ KPMG BDO කියන ආයතන දෙක ජාත්‍යන්තර මේ ව්‍යවහාරික විගණන වාර්තා කම්පැනි දෙක ඒ කට්ටිය බ්ලැක් ලිස්ට් කළා නැහැ. ඒ කට්ටිය ඉන්දියාවේ සහ ලෝකයේ අනිත් තැන්වල හැමදාම සාමාන්‍ය විදිහට වැඩ කරගෙන යනවා. BDO ආයතනයේ අධ්‍යක්ෂකවරයෙක්ට විරුද්ධව දූෂණ චෝදනාවක් තිබිලා ඔහුව ඉවත් කළා තියෙනවා. KPMG ආයතනයට අයත් ඇෆිලියේට් එකක් තියෙනවා BSR කියලා. ඒකේ ඉන්දියාවේ ලීසින් කම්පැනි එක ඔඩිට් එක හරියට කරේ නැහැ කියලා ඔවුන්ට චෝදනාවක් තියෙනවා. ඒක කෙරීගෙන යනවා. නමුත් කිසිම විදිහකට ඔවුන්ව අස් කළ නැහැ. එතකොට යම් කිසි පුද්ගලෙක් කියන්න හදනවා නම් මේ බ්ලැක් ලිස්ට් කරපු ආයතන කියලා එක වැරදි. දැන් මේ පොත් පහේ කොටස් තුනකට බෙදලා තියෙනවා. එකක් තමයි 2015 කලින් බැඳුම් කර වෙළඳාමේ වෙළඳ පොලේ සම්බන්ධයෙන්, 2015-16 බැඳුම් කර වෙළඳ පොල සම්බන්ධයෙන් සහ 2015 කලින් මූලිකව 2010-11 කොටස් වෙළඳ පොලේ සිද්ධිය සම්බන්ධයෙන් වෙච්ච සිද්ධීන් සම්බන්ධ. දැන් මේ පිළිබඳව මම දීර්ඝව කතා කරන්න යන්නේ නැහැ. මොකද මගේ අනිත් මෙතන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දිගින් දිගට කතා කරලා තිබෙච්ච නිසා. මම නමුත් සංක්ෂිප්තයක් හැදිර වෙලා තියෙන්නේ ඉදිරිපත් කරන්න කැමති. ප්‍රධාන නිරීක්ෂණ තුනක් තියෙනවා. පළවෙනි නිරීක්ෂණය තමයි 2015-2016 කාලේ බැඳුම් කර වෙළඳපොලේ වංචා සිද්ධ වුණා කියලා. මේක මේ හතරවෙනි වාර්තාවේ 213 වෙනි පිටේ කෙලින්ම සඳහන් කරලා තියෙනවා. ප්‍රාථමික වෙළඳපොලේ, ඒ කියන්නේ ප්‍රයිමරි මාකට් එකේ රජයට අවම රුපියල් බිලියන 6.6ක් උපරිම රුපියල් බිලියන 9.7ක් වෙන විදිහට පාඩුවක් සිද්ධ වෙලා තියෙනවා කියලා. අපි කාටවත් සුදුහුණු ගන්න මෙතන බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේක තමයි සත්‍ය කතාව. මෙතනදී සමහරු ඉදිරිපත් කළ තියෙනවා ප්‍රශ්න, මේ ක්ලොස් එක කැල්කියුලේට් කරන බේස් රේට් එක පිළිබඳව. මම දැක්ක විජේවර්ධන හිටපු නියෝජ අධිපතිතුමාත් මේක අහලා තියෙනවා, යම් යම් විවේචන ඉදිරිපත් කරලා තියෙනවා. ඒ බේස් රේට් එක කැල්කියුලේට් කරන එක සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒක තාර්කික ප්‍රශ්නයක්. ඇයි 10.5ක් එතනට අඩු කරේ, ඇයි මෙතන 10.5ක් වැඩි කරේ කියන එක පිළිබඳව, සහ වේටඩ් ඇවරේජ් කෝස්ට් එකක් ගන්න පුළුවන්ද කියන එක. නමුත් ඒක අපිට අධිකරණයේදී සාකච්ඡා කරලා තවදුරටත් තවත් ඕනනම් ෆයින් ටියුන් කරගන්න පුළුවන්. නමුත් මේ බිලියන් ගානක් ෆයින් ටියුන් කරත් බිලියන් ගානක් බවට පාඩුව සිද්ධ වෙනවා. ඊට අමතරව ද්විතීක වෙළඳපොලේ අර්ථසාධකයට තවමත් හරියට ගණන් කරපු නැති බිලියන් ගානක පාඩුවක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වංචාව මහ බැංකුව අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසක් වග කියන්න ඕන කියන එක තමයි සියලුම දෙනා මීට කලින් වාර්තාවලත් කියලා තිබුණේ. කෝප් කමිටුවේ සියලුම මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය ඒක තීරණය වුණා. මම නැවතත් කියන්න ඕනේ, සියලුම මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය අතුව ඒක ඒකමතිකව තීරණය වුණා. ජනාධිපති කොමිෂන් සභාවෙත් ඒක තීරණය වුණා. මෙතන මේ කෝප් කමිටුවේ හිටපු සමාජිකයෙක් හැටියට මම යම් කිසි දයක් මෙතන පැහැදිලි කරන්න ඕනේ. ඒ තමයි මේ තාක්ෂණික සටහන, එහෙමත් නැත්නම් පාද සටහන, එහෙමත් නැත්නම් මේ ෆුට් නෝට් කියනවා පිළිබඳව නොයෙකුත් කතා මේ රටේ සාකච්ඡා වෙනවා. දැන් මෙවයි අත වශයෙන්ම මේ තාක්ෂණික සටහන් 32ක් තියෙනවා. ඒ 32න් ජනාධිපති කොමිෂන් සභාව මේක නිරීක්ෂණය කරනකොට එක පාද සටහනක යම් කිසි සිම්පල් දෝෂයක් තියෙනවා කිව්වට 31 මේ සියලුම සටහන් තාක්ෂණික සටහන් නිවැරදි කියලා මෙතන ඉදිරිපත් කරලා තියෙනවා ගරු සභාපතිතුමනි. මේක මම සභාගත කරනවා, හැන්සාඩ් එකට එකතු කරන්න කියලා තියෙනවා. මේකේ තියෙනවා 1 ඉඳලා 31 මේ තාක්ෂණික සටහන් සම්බන්ධ. මම එක උදාහරණයක් කියන්නම්. මෙතන තියෙනවා මේක කතා හිතන්න, මුහුණත අගය ෆේස් වැලියු එක රුපියල් 100යි. එතකොට 10% පොලියක් එක්ක රුපියල් 90කට නම් මේක විකුණන්නේ අවුරුද්දකින් හෝ අවුරුද්දකින් පස්සේ මේක රුපියල් 100 ලබා ගන්න රුපියල් 10ක වට්ටමක් දෙනවා නම් ඒ රුපියල් 10 රජයට පාඩුවක් කියන තර්කයක් සමහරු ඉදිරිපත් කරා. එතෙන්දී කණ්ඩායමක් කිව්වා නෑ, ඒක එහෙම වෙන්න බෑ. රුපියල් 90ට නම් එවැනි කාල පරිච්ඡේදයක් තියෙන බැඳුම්කරයක් ද්විතීක වෙළඳපොලේ විකිණෙන්නේ, එහෙමනම් රුපියල් 90ට වඩා අඩුවෙන් වික්කොත් තමයි රජයට පාඩු වෙන්නේ, රුපියල් 90ට වඩා වැඩියෙන් වික්කොත් රජයට පාඩු වෙන්නේ නැහැ කියලා. නමුත් එවැනි සටහන් තමයි මේකේ අන්තර්ගත වෙලා තියෙන්නේ. ඒ තර්කය කෝප් කමිටුවත් පස්සේ පිළිගත්තා, ජනාධිපති කොමිෂන් සභාවත් පිළිඅරගෙන තියෙනවා, ඕහාරික විගණන වාර්තාවත් පිළිඅරගෙන තියෙනවා. තව එක සටහනක් ගැන මම වචනයක් කියන්න කැමති. මොකද එතකොට තේරෙයි මොනවද මේ තාක්ෂණික සටහන් කියලා තියෙන්නේ. මේ 26 වෙනි තාක්ෂණික සටහනේ තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. ගරු සභාපතිතුමනි, පර්පෙචුවල් ට්‍රෙෂරි සමාගම මෙම විශාල ලාභය ලබාගත්තේ මෙම බැඳුම් කර ඔවුන් ප්‍රාථමික වෙළඳපොලෙන් ලබාගත් බැඳුම් කර ද්විතීක වෙළඳපොලේ විකිණීම හරහාය. මෙවැනි අධික පොලියක් සහිත බැඳුම් කර ද්විතීක වෙළඳපොලේ පර්පෙචුවල් ට්‍රෙෂරි සමාගමෙන් මිලදී ගත්තේ රජයට අයිති සේවක අර්ථසාධක අරමුදල වැරි අරමුදල්ද යන්න සොයා බැලීම සඳහා එවැනි ගනුදෙනුවකට ඔවුන් එළඹීමට හේතු කරුණු සොයා බැලීම සහ පුළුල් පරීක්ෂණයක් කළ යුතු බව කාර්ක සභාවේ මතයයි. තවද සේවක අර්ථසාධක අරමුදලට ප්‍රාථමික වෙළඳපොලේ බැඳුම් කර මිලදී ගැනීමට හැකිව ඇති බවත් ද්විතීක වෙළඳපොලේ වැඩි පොලියට අනුපාතයට ලබා ගැනීමට හේතු පරීක්ෂා කළ යුතු වේ කියලා. සෝ එතනේ මං හිතන්නේ සියලුම දෙනාට මේක තේරෙනවා. මේ තාක්ෂණික සටහන් වලින් කියලා තියෙන්නේ මේ පර්පෙචුවල් සමාගම කොහොමද රජයට පාඩු වෙන විදිහට බැඳුම් කර ප්‍රාථමික වෙළඳපොලෙන් අරගෙන ද්විතීක වෙළඳපොලේ වික්කේ කියලා. ඒක තමයි ගරු සභාපතිතුමනි මේ හතරවෙනි වාර්තාවෙන් ඉතාමත්ම නිශ්චිතව පැහැදිලිව ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට ඒ අනුව මම මේව සභාගත කරනවා. මේ වෝහාරික වාර්තාවේ තමයි මේ ද්විතීයික වෙළඳ පොලේ මාගෙඩිය එළියට එන්නේ. 193 ඉඳලා 196 පිටේ හතරවෙනි වාර්තාවේ තියෙනවා කෝල් දැම්මේ කවුද? කවදද? විනාඩි කිහිපයක් කොච්චර කතා කරාද? මිලියන 100 ගණන් එක දවසෙන් හෙව්වේ කොහොමද කියලා මේ හතරවෙනි වාර්තාවේ අත වශයෙන්ම සඳහන් වෙනවා. මේක කෙනෙක්ට මේ අධ්‍යයනය කරන්න හොඳයි. 197 වෙනි පිටේ මම පෙන්වන්නම් සභාපතිතුමනි, 197 වෙනි පිටේ තියෙනවා අප්‍රේල් 16 වෙනි 2016 අප්‍රේල් 20 වෙනිදා කොහොමද 10:14 ඉඳලා 2:06 වෙනකන් උදේ 10:14 ඉඳලා 2:06 වෙනකන් මේ පර්පචුවල් ට්‍රෙෂරි සමාගම රුපියල් මිලියන 116ක් හොයාගත්තේ කොහොමද කියලා. ඊළඟට තියෙනවා 25 වෙනිදා රුපියල් මිලියන 117ක් හොයාගත්තේ කොහොමද කියලා එක පැය ගානකින්. මෙවැනි කිසි දෙයක් අපිට තොරතුරු අපි පාර්ලිමේන්තු කමිටුවේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරනකොට තිබුණ නැහැ. වෝහාරික විගණනයකින් පමණයි මේවා හොයාගන්න පුළුවන් වුණේ. ඉතින් අත් වශයෙන්ම අපි සන්තෝෂ වෙනවා ඒ තාක්ෂණික සටහන් සම්බන්ධ. මේකට PTL කොහොමද සම්බන්ධ වුණේ? මේ සියලු දේ තියෙනවා. එහෙනම් 2015-16 කාලේ සුදුහුණු ගාන්න අපිට අවශ්‍යත් නැහැ. කාටවත් මඩ ගහන්න අවශ්‍යතාවයක්කුත් නැහැ. එදා තිබිච්ච නැති සාක්ෂි අද තියෙනවා. ඒ තාක්ෂණික සටහන් වලට අනුව සාක්ෂි අලුතෙන් හොයාගෙන තියෙනවා. 2015-16 බිලියන් 6.6කුත් 9.7කුත් අතර පාඩුවක් තියෙනවා. දැන් බලමු දෙවනි ප්‍රධාන නිරීක්ෂණය. දෙවනි ප්‍රධාන නිරීක්ෂණය තමයි සභාපතිතුමනි 2015ට පෙර බැඳුම් කර ඍජු නිකුතුව හරහා රජයට අවම රුපියල් බිලියන ඩොලර් බිලියන රුපියල් 10.4කුත් උපරිම බිලියන 10.6ක පාඩුවකුත් ලැබිලා තියෙනවා වෙලා තියෙනවා කියලා 148 වෙනි පිටේ මේක ඉතාමත්ම පැහැදිලිවම ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් යම් පැහැදිලි කිරීමක් මෙතන අවශ්‍යයි. මොකද 2008 ජනවාරි ඉඳලා 2008 දෙසැම්බර් වෙනකන් රජයට අධික මූල්‍ය අවශ්‍යතාවයක් තිබුණා. ඒ නිසා වෙළඳපොළට යන්නේ නැතුව අඩු පොලියට ඍජු නිකුතුව හරහා රජ මුදල් ලබා ගත යුතුයි කියන මතේ හිටියා. නමුත් ඒ මන්ත්‍රී බෝඩ් අප්‍රූවල් ඩොකියුමන්ට් එකේ තියෙන මේ මුදල් කැප්ටිව් සෝසස්, එහෙම නැත්නම් අර්ථසාධක අරමුදල වැනි රජයට අයිති ආයතන වලින් පමණක් ලබා ගත යුතුයි කියලා. නමුත් වෙලා තියෙන්නේ එවැනි කැප්ටිව් සෝසස් වලට එහා ගිහිල්ලා සමහර ආයතන NSP ෆන්ඩ් මැනේජ්මන්ට් වෙන්න පුළුවන්, බැංක් ඔෆ් සිලෝන් වෙන්න පුළුවන්. ඒවා තමන්ගේ මුදල් නෙවෙයි, නොයෙකුත් ආයෝජකයන්ගේ මුදල් ඒ හරහා ගෙනල්ලා පුද්ගලික තරවකාර සමාගම් වලට මේ ඍජු නිකුත් කරලා තියෙනවා. එතනයි මේ ප්‍රශ්නේ තියෙන්නේ කියන එක අපි පැහැදිලි කරගන්න ඕනේ. එතකොට ගැටලුව වෙළඳ පොලක් නැති නිසා විනිවිද භාවයක් නැහැ. That is the problem. When there is no transparency, you don't know whether it is right or wrong. දැන් මේකේ තියෙනවා එකම දවසේ එකම පුද්ගලයන්ට එකම බැඳුම් කරේ එක එක ගණන් වලට විත්කා කියලා. එකම දවසේ විනාඩි කිහිපයක් ඇතුළත, පැය කිහිපයක් ඇතුළත. එතකොට මේ කරන්නේ ප්‍රශ්න කරන්නේ එහෙම කොහොමද වුනේ? යම්කිසි ගෙවීමක් අනිත් පැත්තට තිබුණාද? යනාදී වශයෙන්. එහෙමත් නැත්නම් අභ්‍යන්තර තොරතුරු වොන්ට ගියාද? යනාදී වශයෙන්. එකම දවසේ මේ බැඳුම් කර නොයෙකුත් මිල ගණන් වල. එතකොට වෝහාරික විගණනය කියනවා විකිනිය යුතු මිල කීයද? හරි, එතකොට ද්විතීයික වෙළඳ පොලේ යම්කිසි භාණ්ඩාගාර බැඳුම් කරයක් යම්කිසි මිලකට විකුණනවා නම් ඊට අඩුවෙන් අපි මහ බැංකුව එවැනි බැඳුම් කරයක් ඍජු වෙළඳ පොලෙන් නිකුත් කරා නම් අන්න එතන පාඩුවක් තියෙනවා කියලා තමයි මේ ලොස් එක කැල්කියුලේට් කරනකොට ඒ කට්ටිය හොයාගෙන තියෙන්නේ. එතකොට විවේචනයක් තියෙනවා EPF එක ද්විතීයික මිලට වඩා අඩුවෙන් ද්විතීයික වෙළඳ පොලේ මිලට වඩා අඩුවෙන් ප්‍රාථමික වෙළඳ පොලෙන් ගත්තනම් EPF එකට යම්කිසි ලාභයක් තියෙනවා කියලා. එහෙමත් තර්කයක් ඉදිරිපත් වෙලා තියෙනවා. එතකොට අර රුපියල් බිලියන 10.4න් රුපියල් බිලියන 6ක් පමණ එවැනි ලාභයක් ලබා ගත්තා කියලා අර්ථසාධක අරමුදලේ. නමුත් 2000 මේක එහෙම තර්කයක් ගේන්න පුළුවන් මම ඒකට නැහැ කියන්නේ නැහැ. නමුත් තේරුම් ගන්න ඕනේ ඒක රජයට කෙසේ හෝ වෙච්ච ලාභයක්. මොකද රජේ අරමුදල් නෙමෙයි අර්ථසාධකයේ තියෙන. අර්ථසාධකයේ තියෙන සාමාන්‍ය වැඩ කරන ජනතාවගේ මුදල්. සාමාන්‍ය වැඩ කරන ජනතාවට යම්කිසි වැඩි පොලියක් ලැබෙන එකට අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් 2013 ජූනි මාසේ 5 වෙනිදා එවකට හිටපු අධිපති ඉන්ස්ට්‍රක්ෂන් දීලා තියෙනවා ප්‍රාථමික වෙළඳපොළෙන් එළියට ගිහිල්ලා ද්විතීයික වෙළඳපොළේ වැඩිපුර ගනුදෙනු කරන්න කියලා අර්ථසාධක අරමුදලට ඒ හරහා රුපියල් බිලියන 8.7ක් විතර පාඩුවක් වෙලයි කියලා අර්ථසාධක අරමුදලට වෙනමම රජයට අමතරව මේ දෙවනි පොතේ 19 වෙනි පිටේ තියෙනවා. එතකොට ඒ කෙසේ වෙතත් රුපියල් බිලියන 10.4ක රජයට වෙච්ච පාඩුවක් මේ ව්‍යවහාරික වාර්තාවේ එළි දැක්වලා තියෙනවා. ඊළඟට තුන්වෙනි ප්‍රධාන නිරීක්ෂණය තමයි සභාපතිතුමනි කොටස් වෙළඳ පොලේ වෙච්ච විශාල වංචාව. මූලික වශයෙන් 2010 2011 කාලපරාසය තුල වෙච්ච මගඩිය. 2015 16 වගේම මේකටත් perpetual treasuries ඒකට කලින් perpetual ඒ holding සමාගම ඇතුළු තව සමාගම් කිහිපයක් කරහා කොහොමද මේ ගනුදෙනු වලට ඍජුවම සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා. අත වශයෙන්ම සභාපතිතුමනි කොටස් වෙළඳ පොලේ කරත් බැඳුම් කර වෙළඳ පොලේ කරත් කරලා තියෙන එක විදියක හොරකමක්. ඒ තමයි රජයට පාඩු වෙන විදියට අඩු මිලට යම්කිසි භාණ්ඩයක් අරගෙන සමහර විට බැඳුම් කරයක් වෙන්න පුළුවන්, සමහර විට කොටසක් වෙන්න පුළුවන්. කොටස් නම් අර්ථසාධකයට අලාභ වෙන විදියට ඊට පස්සේ වැඩි මිලකට විකුණනවා අර්ථසාධක අරමුදලටම. මේක තමයි අපි දිගින් දිගටම කිව්වේ මේ pump and dump ව්‍යාපාරයක් තමයි මේ කෙරීගෙන යන්නේ කියලා. ඒ කියන්නේ උස්සලා අතාරිනවා කියලා. මේ ව්‍යවහාරික විගන්නේ මේවා කරේ කවුද? මේවා කරේ කොහමද? මේවා කරේ කවදද? කවුද මේවට අනුබල දුන්නේ? අර්ථසාධකයට කොච්චර පාඩු වුණාද? වැඩ කරන ජනතාවට අවුරුද්දේ අන්තිමට ලැබෙන පොලිය කොච්චරකින් අඩු වුණාද? මේ සියලුම දේ සක්සුදක්සේ පැහැදිලිව මේ වාර්තාවල තියෙනවා. එතකොට තේරුම් ගන්න ඕනේ මේ තුන්වෙනි වාර්තාවේ තියෙන්නේ සභාපතිතුමනි අර්ථසාධකෙත් එක්ක කරපු ගනුදෙනු ගැන පමණයි. එතකොට යම්කිසි වංචනිකයෝ කණ්ඩායමක් අර්ථසාධකයට එහා ගිහිල්ලා තමන් වෙන වෙන වංචා කරා නම් ඒ මේ පොතේ නෑ. අර්ථසාධකයට විතරක් වෙච්ච පාඩුව මේ පොතේ තියෙනවා ගරු සභාපතිතුමනි ඒ කාලෙට විතරක් රුපියල් බිලියන 9.4ක් කියලා. රුපියල් බිලියන 9.4ක් කියලා කියන්න ඕනේ. ඒ අතර වාරයේ ලාභාංශ රුපියල් බිලියන 2.3ක් ලැබිලා තියෙනවා මුළු අර්ථසාධකයේම සියලුම දේ සම්බන්ධයෙන්. ඒකත් සඳහන් කරන්න ඕනේ. නමුත් මේ රුපියල් බිලියන 9.4 ගණන් හදන්නේ කොටස්, ඒ කියන්නේ ලිස්ටඩ් මේ ලයිස්තුගත කරලා තියෙන කොටස් 19කට පමණයි. ඒකට පමණයි. ඊට අමතරව අන්ලිස්ටඩ් ඒ කියන්නේ ලයිස්තු නොගත කොටස් වලටත් අර්ථසාධකයේ අතිශයින් අරමුදල් ආයෝජනය කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් තාම ගාන හරියටම මේක හදලා නැහැ. එක උදාහරණයක් දෙන්නම් ගරු සභාපතිතුමනි. මේ 63 වෙනි පිටේ බැලුවොත් තියෙනවා මේ PC හවුස් එක ගැන, මේ SH රිෂාන් කියන පුද්ගලයා ගැන. එදා අපි දිගින් දිගටම මේ සම්බන්ධයෙන් කතා කරාට කිසි විදියකට මේ හොරකම් ගැන හොයලා බැලුවේ නැහැ. ඒවට මුකුත් කරේ නැහැ. ග්‍රේන් එලිවේටර්ස් එක ගැන කතා කරලා තියෙනවා. ඒක ඉට් ඉස් කෝල් ක්ලාසික් කේස් ඔෆ් ඉන්වර්ටඩ් වී වෙර් pump and dump කියන්නේ මේ කොටසේ මිල උස්සලා.
හරි මන්දිරතුමනි, තව විනාඩි 3ක් තියෙනවා.
හරි, මේ කොටසේ මිල ඉහළට අරගෙන ගිහිල්ලා අඩු ගානට අරගෙන 30ට 40ට අරගෙන රුපියල් 200ට 250ට කොටස කෘතිමව උස්සලා රුපියල් 205ට අර්ථසාධකයට කොහොමද විකුණලා තියෙන්නේ කියන එක මේ සියලු දත්තත් එක්ක මේ ගරු මේ සභාපතිතුමනි මෙන්න මේ පිටේ ඉතාමත්ම පැහැදිලිව මේක ඉදිරිපත් කරලා තියෙනවා. මේකට සම්බන්ධ වුණේ කවුද කියන එක මේ සියලු දේ මේ ව්‍යවහාරික වார்த்தාවේ තියෙනවා සභාපතිතුමනි. ඒක ආයේ අලුතෙන් හොය හොය යන්න දෙයක් නැහැ. ඊට පස්සේ තව උදාහරණයක් ගත්තොත් ලිස්ටඩ් අන්ලිස්ටඩ් ඒ කියන්නේ කැන්විල් වාගේ කැන්විල් හෝල්ඩින්ග්ස් ඔය හයට් හෝටෙල් එකට අදාළ කම්පැනිය රුපියල් බිලියන 5ක් අර්ථසාධක සාමාන්‍ය වැඩ කරන මිනිසුන්ගේ සල්ලි කිසිම අනුමැතියකින් තොරව ඒවකට හිරපු මහ බැංකු අධිපතිගේ නියෝගයක් මත කොහොමද ආයෝජනය කරේ කියන එකත් මේ පොතේ සවිස්තරාත්මකව ඉදිරිපත් කරලා තියෙනවා. එව්වට ඒ උත්තර දිය යුතු පුද්ගලයන්ගෙන් උත්තර ලබා ගන්න ඕනේ. නමුත් අවාසනාවකට එවකට හිටපු අධිපතිවරයා සමග සම්බන්ධ වෙන්න බැරි වුණා කියලා මේකේ මුලින්ම කියලා තියෙනවා. ඔහුට ඉදිරිපත් කරපු ඒ ප්‍රශ්නාවලියට ඔතුමාට උත්තර දෙන්න වෙලාවක් තිබුණේ නැහැ කියලා. නමුත් නිරීක්ෂණවලව ඉතාමත්ම පැහැදිලි වෙලා තියෙනවා එවකට හිටපු සභාපති මොකද මේ අධිපති කොහොමද මේ තීරණ ගැනීම වලදී සම්බන්ධ වුණේ කියලා මේ තුන්වෙනි පොතේ 259 ඉඳලා 268 වෙනකම් පිටු 10ක් දීර්ඝ වේ සම්බන්ධයෙන් සාකච්ඡා වෙනවා. අතවසෙම මම මේ සම්බන්ධයෙන් 2010 11 කාලෙදි ඉතාමත්ම අවස්ථා 13ක ගරු සභාපතිතුමනි අවස්ථා 13ක මම කතා කරලා තියෙනවා අවස්ථා 13ක 13 times in this parliament I brought this up. I spoke about grain elevators, I spoke about laugh gas, I spoke about Galadari Hotel, I spoke about PC House, I spoke about all these things. Me siru deval samaga da tum para. Namuth ekka angalakkat apita issarahata yanna labunna. Ewakata hitapu raja e pilibandawa satta pahakata ahunkan dunne na. Apita eda koopkaraka sabhavedi kisima vidiyakata me sambandhayen kisima kenekgen prashna laba gannu. Ada මම මේ 13ම මං ගරු සභාපතිතුමනි 2010 ජූලි මාසේ 10 වෙනිදා ඉඳලා 2013 දෙසැම්බර් මාසේ 18 වෙනිදා වෙනකම් මේ වංචා සම්බන්ධයෙන් කතා කරපු මේ කතා 13ක් සභාගත කරනවා මම ඔබතුමාගෙන් ඉල්ලනවා මේක හැන්සාන්ට් එකේම දාන්න. එතකොට තමයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ජනතාවට මේ ගිය රජයේ විසින් කොච්චර ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් විපක්ෂයට ලබා දුන්නද මේ සම්බන්ධයෙන් ඔවුන්ට ප්‍රශ්න කරන්න මේ සම්බන්ධයෙන් මහ බැංකුව සහ අනිත් ආයතන ගෙන්නන්න මේ සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම් පත් කරන්න යනාදී වශයෙන් ඒ නිසා මේ පොදු සාධකයක් හැටියට මම දකිනවා පර්පෙචුවල් එකේ අර්ජුන ලෝසියස් කියන පුද්ගලයා ඔහු 2015ට කලිනුත් මේ මගඩි වලට සම්බන්ධ වෙලා හිටියා
කොටස් වල
2015 වෙන් පස්සෙත් මේ මගඩි වලට සම්බන්ධ වෙලා හිටියා බැඳුම් කර වෙළඳ පොලේ ඒ නිසා මේ පිළිබඳව හොයලා බලන්න සිද්ධ වෙනවා. නමුත් අලුතෙන් අපිට ආයේ මේ කොමිසම් දාන්න අවශ්‍ය නැහැ. මේ එවිඩන්ස් ඕඩිනන්ස් එක යටතේ තමයි මේ වාර්තා නිකුත් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට කරන්න තියෙන්නේ දැන් මේක CID එකට බාර දෙන්න. කවුද මේවට වග කියන්නේ? කවුද මේවට සම්බන්ධ? මේකේ ඍජු සම්බන්ධතාවයන් තියෙන පුද්ගලයන් වගේම වාක්‍ර සම්බන්ධකාරී පුද්ගලයන් ගැනත් මේක තියෙනවා. සමහරු කියනවා අරකයි මේකයි කියලා. නමුත් මේකට සම්බන්ධ වෙච්ච සියලු දෙනා සම්බන්ධයෙන් මේ වාර්තාවල තියෙනවා. මේක අපි කියනවා රෝග් රින් එක. මේක මේ පොත්වල ලියලා තියෙනවා. If you study this subject outside you will see there's a term called rogue rings. These rogue rings operate in various markets. එතකොට මේ රෝග් රින් එක ඉස්සෙල්ලා කොටස් වලඳ පොලේ ඊට පස්සෙ දෙවනුව බැඳුම් කර sir I will stop. බැඳුම් කර වෙළඳ පොලේ කියලා තියෙනවා. ඒ නිසා මම කලින් කිව්වා වගේ අපිට සුදුහුණු ගන්න අවශ්‍යතාවයකුත් නැහැ. අපිට මඩ ගන්න අවශ්‍යතාවයකුත් නැහැ. රටේ මුදල් අවභාවිතා කරලා තියෙනවා නම් වංචා කරලා තියෙනවා නම් එහෙමනම් ඒ සියලු දෙනාට කොළ පාට ටයි එකද නිල් පාට ටයි එකද රතු පාට ටයි එකද කියන එක අපිට වැඩක් නැහැ. ඔවුන්ව CID එක හරහා ගෙනහිල්ලා අධිකරණයට ගෙනහිල්ලා උපරිම දඬුවම් දිය යුතුයි. ඒවට අපි හැම වෙලාවෙම පෙනී සිටනවා කියන එක කියමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා.
බොහොම ස්තුතියි. ඊළඟට හරු ලසන්ද අලගේ වන්න ඇමතිතුමා ඔබතුමාට විනාඩි 16.
මූලාස්තන ආරූඪ ගරු මන්ත්‍රීතුමනි අද විශේෂයෙන්ම මහ බැංකුව ඒ අක්‍රමිකතාවයේ පිළිබඳව ව්‍යවහාරික ගිවිසුම් පිළිබඳව වාර්තාව පිළිබඳව විවාදයේදී විශේෂයෙන්ම ආරම්භයේ සිටම ලියු ගුණසේකර මැතිතුමාගේ සභාපතිත්වයෙන් යුත් පොදු ව්‍යාපාර කාරක සභාව තුලත් ඉන් පස්සේ සුනිල් හඳුන්නෙත්තේ මැතිතුමාගේ සභාපතිත්වයෙන් යුත් ඒ ගිනුම් කාරක සභාව තුලත් සෑම රැස්වීමකටම සහභාගී වෙමින් ඒ ප්‍රශ්න කරමින් සහභාගී වුණු මන්ත්‍රීවරයෙක් විදිහට මේ විවාදයට සහභාගී වීමට ලැබීම පිළිබඳව මම එක් පැත්තකින් සතුටු වෙනවා. මේදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මුලින්ම දිව් ගුණසේකර ඇමතුමාගේ සභාපතිත්වයෙන් යුත් ඒ පොදු ව්‍යාපාර කාරක සභාව මේ පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් සකස් කළා. ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. මේ සඳහා මූලිකම වුණ හේතුව උනේ අනිද්දා පාර්ලිමේන්තුව විසිරුණා නම් අද වෙනි දිනේක අපි ඒ ගිනුම් කාරක පොදු ව්‍යාපාර කාරක සභාවේ වාර්තාව අනුමැතියට ඉදිරිපත් කරපු අවස්ථාවේදී මේ සභාගර්භය තුළදී නෙමෙයි පොදු ව්‍යාපාර කාරක සභාව තුළදී අපිට ඡන්දයෙන් දිනන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඒ නිසා තමයි එම වාර්තාව මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුළුවන්කමක් ලැබුණ නැත්තේ. ඒ අනුව අපි දෙවෙනි පොදු ව්‍යාපාර කාරක සභාවට ඒ හැන්සාට් කරපු සියලුම වාර්තා අපි අධ්‍යයනය කරමින් අපිට පහසුවක් ලැබුණා මේ පිළිබඳව විමර්ශනය කරන්න, මේ පිළිබඳව අපට කටයුතු කරන්න. මෙහිදී විශේෂයෙන්ම මංගල සමරවීර අපේ මන්ත්‍රීතුමාගේ හිටපු මුදල් අමාත්‍යතුමාගේ කතාවේදී කරුණු දෙකක් විශේෂයෙන් සඳහන් කළා. ඉන් පළවෙනි කරුණ තමා 2015 පස්සේ සිදුවුණු ඒ අක්‍රමිකතාවවලදී මුදල් සතයක්වත් පිටට ගිහිල්ලා නැහැ, ඒවා තවමත් බැංකුවල තියෙනවා කියලා එතුමා කිව්වා. ඒ වගේම එතුමා වැඩියෙන් කතා කළේ 2015 පෙර සිදුවුණු දේවල් පිළිබඳව. එම නිසා ඒ කතාවේදී අපට පෙවුනේ 2015 පසු මේ පිළිබඳව කිසිදු අක්‍රමිකතාවයක් වංචාවක් සිද්ධ වුණේ නැහැයි, 2015 පෙර තමා මේ කටයුතු සියල්ලක්ම සිද්ධ වෙලා තිබෙනවා කියන එක වගේ අදහසක් තමා ඒ කතාව ඇහුම්කන් දීමේදී අපිට තේරුණේ. දැන් විශේෂම මේ වංචාවෙන් පස්සේ මේ සිදු වංචා කරගත් මුදල් බැංකුවල තියෙන්නේ කුමක් නිසාද? බැංකුවල තියෙන්නේ අධිකරණ නියෝගයක් ලබා දුන්නා ඒ වත්කම් සියල්ලක්ම තහනම් කරලා. එහෙම නැතුව පර්ෆෙක්ටිවිටි ඇසරිස් සමාගමේ අය මේ බැංකුවල තවමත් සල්ලි තියාගෙන ඉන්නව නෙමෙයි. ඒ හින්දා මේ සල්ලි තවමත් තියෙන්නේ අධිකරණ නියෝගයක් ලබා දුන්න සියලුම වත්කම් ඒ පිළිබඳව තහනම් කිරීමකට ලක් කළා. ඒ හින්දා සල්ලි තියෙන්නේ ඒ අයගේ උවමනාව නිසා නෙමෙයි, මේ පිළිබඳව පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් ඒ ඇති වුණු දැවැන්ත විරෝධය නිසා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි විශේෂයෙන් මේ සල්ලි තවමත් තියාගන්න පුළුවන්කමක් ලැබිලා තිබෙන්නේ. විශේෂයෙන් මේක සඳහන් කරන්න ඕනේ. ඒ වගේම ව්‍යවහාරික වාර්තාවේ බොහෝ දෙනෙක් මෙතන කතා කළේ 2015 පෙර සිදුවුණු යම් යම් සිද්ධීන් පිළිබඳව. 2015 පෙර සිදුවුණු සිද්ධීන් සහ 2015 පසු සිදුවුණු සිද්ධීන් පිළිබඳව වෙනස්කම් කීපයක් තිබෙනවා. ඉන් පළවෙනි වෙනස්කම තමා 2015 පස්සේ සිදුවුණු සිද්ධීන් පිළිබඳව එයට වගකිය යුතු මහබැංකුවේ අධිපති මහේන්ද්‍රන් ඇතුළු, අර්ජුන ඇලෝසියස් ඇතුළු සියලුම දෙනා මේ පාර්ලිමේන්තුවටත් විවිධ කොමිෂන් සභාවලටත් අධිකරණවලටත් ගිහිල්ලා ඒ පරීක්ෂණවලට කට උත්තර ලබා දීලා තිබෙනවා. නමුත් 2015 පෙර සිදුවුණු කිසිදු සිද්ධියක් පිළිබඳව ඒ අයට අවස්ථාව ලැබිලා නැහැ ඒ අයගේ පැත්තෙන් කරුණු කියන්නේ. මේ ව්‍යවහාරක වාර්තාවේ සඳහන් කරුණු පිළිබඳව විගණකාධිපතිවරයාවත් මේ වන විට කරුණු ඉදිරිපත් කරලා නැහැ. කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්කමක් නැහැ. එම නිසා අපි කුමන කාලයක හෝ කුමන ආකාරයකින් හෝ සිදුවුණු වංචාවන් දූෂණ අක්‍රමිකතා තිබෙනවා නම් ඒවට විරුද්ධව කටයුතු කළ යුතුයි කියන එක පිළිබඳව කිසිදු විවාදයක් නැහැ. නමුත් සිදුවුණු දේවල් පිළිබඳව සහ සෑම පාර්ශ්වයකම අදහස් යෝජනා ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දීලා ඒ පිළිබඳව අවසන් නිගමනයකට පැමිණීම තමයි අනිවාර්යම සාධාරණ යුක්තිසහගත කියන එකයි මා පෞද්ගලිකව විශේෂයෙන්ම දකින්නේ. එම නිසා මේ පාර්ලිමේන්තුවෙන් පස්සේ ඊළඟ පත්වෙන පොදු ව්‍යාපාර කාරක සභාවට පුළුවන්කමක් තිබෙනවා අවශ්‍ය නම් ඒ පිළිබඳව ඒ අයට පැමිණෙන්නයි කියලා අවස්ථාව ලබා දීලා ඒ අයගේ පැත්තිනුත් මොනවද කියන කරුණු පිළිබඳව ඇහුම්කන් දීලා ඒ පිළිබඳව තීන්දුව తీරන අනිවාර්යෙන්ම ගත යුතුව තිබුණා. ඒ වගේම 2015ට පෙර ඍජු ක්‍රමයේ යටතේ මේ මුදල් ලබා ගැනීම සියල්ලක්ම සිද්ධ වුණේ විශේෂයෙන්ම 98%ක්ම රාජ්‍ය ආයතන වලින් තමයි මේ මුදල් ලබා ගැනීම සියල්ලක්ම සිද්ධ වෙලා තිබෙන්නේ. එම නිසා එහිදී යම් ලාභයක් සිද්ධ වුණා නම් එහි ඍජු ප්‍රතිඵලය පෞද්ගලිකව පුද්ගලයන් කීප දෙනෙකුට හෝ පෞද්ගලික සමාගම් වලට නෙමෙයි ඒ පාඩුව ලාභයක් විදිහට ලබාගෙන තිබෙන්නේ සේවක අර්ථසාධක අරමුදල ඇතුළු රජයේ බැංකුව ඇතුළු රාජ්‍ය ආයතන බව අපි අවබෝධ කරගත යුතුව තිබෙනවා. ඒ වගේම මේ සිද්ධියේ ආරම්භයේ සිටම අපි බලපුවාම විශේෂයෙන්ම අවධානය යොමු කළ යුතු කරුණු කීපයක් තිබෙනවා. ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි මුදල් අමාත්‍යවරයාගෙන් තොරව මහ බැංකුව වෙනත් අමාත්‍යංශයකට ගිය පළවෙනි අවස්ථාව. අපට පොදු ව්‍යාපාර කාරක සභාවේදී අනාවරණය වුණා මහ බැංකුවේ මුදල් නීතිමය කටයුතු දිහා බලපුවාම ඒ පනත්වල සියල්ලක්ම සඳහන් කරලා තිබෙන්නේ මුදල් අමාත්‍යවරයා විසින් කියන එකයි. ඒ දවස්වල මහ බැංකුව වෙනත් පැත්තක වෙනත් අමාත්‍යංශයක තිබ්බත් සල්ලි කොලේ අස්සංකලෙත් මුදල් අමාත්‍යවරයා සරල විදිහකට කියනවනම්. එහෙනම් මෙතන ඉඳන්ම තමයි මේ ප්‍රශ්නය ආරම්භ වුණේ. ඉන් පස්සේ සාමාන්‍යයෙන් අපේ රටේ මූල්‍ය අවශ්‍යතාවය මහ බැංකුවෙන් ඉල්ලීමක් සිදු කළ යුතුව තිබෙනවා. ඒ සම්බන්ධව ක්‍රමවේදයක් තිබෙනවා. මුදල් අමාත්‍යංශයේ ඒ පිළිබඳව දෙවෙනම දෙපාර්තමේන්තුවක් තිබෙනවා, වෙනමම කමිටුවක් තිබෙනවා. එතකොට අයවැය මගින් රටේ අවශ්‍යතාවයන් වෙනුවෙන් ඒ ණය අනුපාතය උද්ධමනය වැනි කරුණු සියල්ලක්ම අවධානය යොමු කරලා ඒ මුදල් අමාත්‍යංශයේ මගින් තමා මහ බැංකුවට ඉල්ලීමක් කරන්න ඕනේ මෙන්න මෙතරම් මූල්‍ය අවශ්‍යතාවයක් තිබෙනවා කියලා. එතකොට මේ කරුණ සිද්ධ වෙලා නැහැ. මෙතන වැරද්දක් සිද්ධ වෙලා තිබෙනවා. මුදල් අමාත්‍යංශයේ නියමිත ක්‍රමවේදය අනුව නෙමෙයි මේ ගනුදෙනුවේදී මහ බැංකුවෙන් මුදල් ඉල්ලීම් කරලා තිබෙනවා. ඒ වගේම විධිමත් නොවන ආකාරයකට පරිදි ඉල්ලුවාට පස්සේ විශේෂයෙන්ම මහ බැංකුවේ මේ මූල්‍ය ලබා ගන්නා ක්‍රමවේදයන් දෙකක් තිබෙනවා. ඍජු ක්‍රමය සහ වෙන්දේසි ක්‍රමය යටතේ. එතකොට ඍජු ක්‍රමයෙන් වෙන්දේසි ක්‍රමයට මුදල් උපයා ගැනීම පිළිබඳව මහ බැංකුවේ අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයක් තිබෙනවා. අනුමැතිය ලබාගත යුතු ක්‍රියාමාර්ගයක් තිබෙනවා. ඒ ක්‍රියාමාර්ගය මේ ගණදෙනුවේදී මේ අවස්ථාවේදී අනුගමනය කරලා නැහැ මහ බැංකුව විසින්. මේ පිළිබඳව පසුව පැවති අධ්‍යක්ෂක මණ්ඩලයටවත් මේක ඉදිරිපත් කරලා මේ ප්‍රතිපත්ති මේ වශයෙන් වෙනස් කරපු ඒ තීන්දුව පිළිබඳව මහ බැංකුව ඒ අවසරය ලබාගෙන නැහැ. ඒ වගේම මේ පිළිබඳව දැන්වීම පළකලේ බිලියන් 1ක මුදල් අවශ්‍යතාවයක් ලබා ගැනීම වෙනුවෙන්. නමුත් බිලියන් 20ක ලබා ගැනීම සඳහා උත්සාහයක් මේ ගනුදෙනුව තුළ සිද්ධ වුණා. නමුත් බිලියන් 20ම ලබා ගන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඒ වගේම මේ වෙන්දේසිය දැනට තිබෙන මහ බැංකුවේ ඒ මුදල් රෙගුලාසි, නීති රීති, සම්ප්‍රදායවල මේ සියල්ලකටම අනුව ඒ වෙන්දේසි වෙලාව කල් දැමීම මොනම ආකාරයකටවත් කරන්න පුළුවන් කමක් නැහැ. තාක්ෂණික මේ වශයෙන් ඒ වෙන්දේසි ඩීලින් රූම් එකේ ප්‍රශ්නයක් ආවොත් විතරයි පුළුවන්. නමුත් මේ අවස්ථාවේදී විශේෂයෙන්ම කල් දැමීමක් ලබා දුන්නා. ඒකත් නීත්‍යානුකූල නැහැ. ඒ වගේම සාමාන්‍යයෙන් ඉතිහාසයේ බිලියන් එකක් ඉල්ලලා බිලියන් දෙකක් තුනක් ගත්තු අවස්ථා තිබෙනවා. නමුත් මෙවැනි ආකාරයෙන් විශාල මුදලක් බිලියන් එකක් ඉල්ලලා ලබාගත්තු අවස්ථා ඉතිහාසයේවත් කොහෙවත් මේ මහ බැංකුව තුළ සිද්ධ වෙලා නැහැ. අනෙක් තරඟකරු සේරම ඒ මිල ගණන් ඉදිරිපත් කරන්නේ බිලියන් එකක් ලබා දීමේ අරමුණක් ඇතුව. නමුත් මේ අදාළ පර්පෙක්චුවල් ට්‍රෙෂරි සමාගම පමණක් කොහොමද දන්නේ බිලියන් 20ක් මුදල් ගන්නවා කියලා? මේ සමාගම විතරයි දැනගෙන සිටියේ එවැනි මුදලක් ගන්නවා කියලා. ඒ වගේම වෙන්දේසියෙන් පස්සේ
කරව මෙතුමනි තව විනාඩි 3ක් තියෙනවා.
මේ වෙන්දේසියෙන් පස්සේ ඊළඟ ක්‍රමවේදය ඒ යන්ත්‍රානුසාරයෙන් එන වාර්තා ටික ටෙන්ඩර් මණ්ඩලෙන් අනුමත කරලා මහ බැංකුව අධිපතිවරයාට යොමු කළ යුතුව තිබෙනවා. නමුත් මෙතන සිද්ධ වුණ ක්‍රමවේදය මොකද්ද? මෙතන සිද්ධ වුණේ ටෙන්ඩර් මණ්ඩලයට යොමු කරන්න නැතුව මහ බැංකුවේ අධිපතිතුමා පහළ මහලට බැහැලා ඩීලින් රූම් එකට ගිහිල්ලා එතුමා එබලෙ මස්සනක් ලබා දුන්නා බෙන්න මෙච්චර ප්‍රමාණයක් මේ ගානින් මුදල් ලබා ගන්න කියලා. ඉතින් එම නිසා මෙවැනි සිද්ධීන් ගණනාවක් ඉතිහාසයේ මහ බැංකු ඉතිහාසයේ මුදල් අමාත්‍යාංශයේ ඉතිහාසයේ නොවුණු ද බොහෝම ප්‍රමාණයක් මේ අදාළ සිද්ධිය පිටිපස්සේ අනිවාර්යෙන්ම සිද්ධ වෙලා තිබෙනවා. ඒ අනුව පොදු ව්‍යාපාර කාරක සභාව තුළ අපි මේ සියලුම ප්‍රශ්න අපි ඇහුවා. ඒවත් තිබෙනවා ඒ වාර්තාවේ හැන්සාඩ් වාර්තාවල. එම නිසා මේක බොහොම පැහැදිලිව මෙතන වංචාවක් සිද්ධ වුණා. ඒ වගේම සංවිධානාත්මකව මෙතන හොරකමක් අනිවාර්යෙන්ම සිද්ධ වුණා සැලසුම් සහගතව කියන එක පිළිබඳව ආයේ අමුතුවෙන් කරුණු කාරණා මොනම ආකාරයකටවත් අධ්‍යයනය කිරීමක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද්ද චේතනාව? මොකද්ද මේ ක්‍රමවේද සියල්ලක්ම වෙනස් කිරීම, ඒ සඳහා අනුමැතියක් ලබා ගන්න නැතුව කටයුතු කිරීම, මොකද්ද මේකේ අවසාන අරමුණ? ඒ වගේම මේ මුදල් කාගේ මුදල්ද? මේ මෙච්චර මුදලක් ලංකා රජයේ බැංකු වලින් ලබා දෙන්න කවුද අනුමැතිය දුන්නේ? අද අපට රජයේ බැංකුවකින් ණයක් ලබා ගන්න ගියොත් අපට කොච්චර අයදුම්පත් ඉදිරිපත් කරන්න යනාදී වශයෙන් ඕනද? නමුත් මේ ගනුදෙනුවේදී ඒ ආපු ප්‍රයිමරි ඩීලර් විසින් තමා ඒ බැංකුවේ ඒ කාමරය තුළදීම තමා මේ මුදල මේ පහසුකම අදාළ සමාගමට ලබා දීමට කටයුතු කළේ බිලියන් ගණනාවක මුදලක්. ඉතින් මේ නිසා මේ සෑම කරුණක් පිළිබඳවම සාධාරණ සැකයක් අනිවාර්යෙන්ම බැලූ බැල්මටම අනිවාර්යෙන්ම තිබෙනවා කියන එක විශේෂයෙන්ම අපි අවධානය යොමු කරන්න ඕනේ. ඒ නිසා විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ මේ ක්‍රියාවලිය තුළ විශේෂයෙන්ම නැවත මෙවැනි දේවල් මෙවැනි ගනුදෙනු තුළ ඇතිනොවීම සඳහා මුදල් අමාත්‍යාංශයේ මහ බැංකුවේ අනිවාර්යෙන්ම තිබෙන අඩුපාඩුකම් සියල්ලක්ම නිවැරදි කරගනිමින් අවශ්‍ය නීති ඒ නැවත අවශ්‍ය නීති රීති හෝ ගෙනහලා නැවත මෙවැනි තත්ත්වයන් ඇතිනොවීම සඳහා අනිවාර්යෙන්ම කටයුතු කිරීම මේ පාර්ලිමේන්තුවටත් පැවරෙන යුතුකමක් වගකීමක් බව අපි අවබෝධ කරගත යුතුව තිබෙනවා. අපිට කතා කරන්න පුළුවන්, අපිට වාද කරන්න පුළුවන්,
ස්තුතියි,
අපිට චෝදනා කරන්න පුළුවන්. නමුත් මේ කිසිදු දෙයකින් අනිවාර්යයෙන්ම අපිට ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ වැරදි කරුවන්ට වහාම දඬුවම් ලබා දිය යුතුයි. ඒ වගේම නැවත මෙවැනි තත්ත්වයන් මෙවැනි ජනතාවගේ මුදල් නැවත කාබාසිනිය වීම සඳහා මොනම ආකාරයකටවත් අපි නොතබීම සඳහා නීති රීති හදන ආයතනයක් විදිහට අපි පාර්ලිමේන්තුව විදිහට සියලුම දෙනාම ගෙනහල්ලා නීති රීති අවශ්‍ය නම් අලුතෙන් ගෙනහල්ලා හෝ මෙවැනි අක්‍රමිකතා නැවත ඇතුණු වීම සඳහා අපි සියලුම දෙනාම කටයුතු කරමුයි කියන ආරාධනය කරමින් මා නිහඬ වෙනවා ඉසුති.
ස්තුතියි. அடுத்ததாக கௌரவ பாராளுமன்ற உறுப்பினர் ரவுப் ஹக்கீம் அவர்கள் உங்களுக்கு 15 நிமிடங்கள் ஒதுக்கப்பட்டிருக்கிறது.
பிஸ்மில்லாஹிர் ரஹ்மானிர் ரஹீம். ஹானரபிள் பிரசைடிங் மெம்பர், வி ஆர் டிபேட்டிங் ஃபார் த 2 days த ஃபாரன்சிக் ஆடிட் ரிப்போர்ட்ஸ் ஆன் தி சென்ட்ரல் பேங்க் ஆஃப் ஸ்ரீலங்கா பிரசென்டட் பை பிடிஓ இந்தியா and KPMG Sri Lanka, working in conjunction with KPMG India, and that has now been tabled for debate. Mr. Speaker, despite there being questions raised by many members of Parliament on the consistency of the report and certain other conclusions, especially those related to the computation of losses, the report, no doubt, does lay bare glaring deficiencies.
Order, please. Honorable Sriyani Vikrama, Mullah's entertainer.
Thank you. Honorable Presiding Member, I was referring to this particular forensic audit report pointing out glaring deficiencies relating to prudence, governance, accountability and transparency when it comes to bond issues in this country. Madam Presiding Member, my humble request to this assembly is to act with responsibility as representatives of citizens instead of trading accusations across the aisle and to let us all collectively work towards ensuring such blatant abuses of power and positions being not repeated. Now it's a matter of pot calling the kettle black. That is what we have been witnessing these 2 days. Whilst I will leave the technicalities contained in the report to be debated by professionals with competence, I will limit my address to purely focus on conclusions in the report solely related to the role of the Central Bank of Sri Lanka, the Governor, the Monetary Board, and lastly, the Employees Provident Fund, the Sri Lanka's largest social security fund, which manages the general public social security contributions. Before I proceed further on my limited address on the identified areas, I wish to highlight to this assembly 2 glaring deficiencies in the report. That is, 2 vital areas the report has not addressed and that deserves to be addressed. First being the role of the state banks in the 2 tainted auctions related to the alleged bond scam. From the report, it is evident that the state banks have consistently been the biggest source of liquidity providers to the government bonds. The report has failed to not only identify the causes for the state banks not participating in the 2 tainted auctions, but also failed to identify support for any justification provided for the absence of the state banks at these auctions. Based on views expressed by market participants, non-participation of the state banks was the biggest contributor in the execution of this outright scam. Through the two tainted auctions, market participants are strongly of the view that if the state banks had participated, would have scooped up a big majority of the bonds offered in the 2 tainted issues at much lower yields, close to market yields, thus preventing or significantly reducing the loss suffered by the government through these two issues. To date, there is no justifiable basis or answers to support the non-participation of the state banks. Then the second point, Madam Presiding Member, the loss caused to the general public because of the sharp spike in yield rates after the two tainted auctions. Several attempts have been made to compute the loss suffered by the government, but no attempt to date have been made to compute the secondary market loss suffered by the general public who were holding bonds and who were forced to sell due to the artificial spike in the market yield, which resulted in margin calls by banks on their leveraged positions. The question that needs answers in relation to this is which primary dealer scooped up all these bonds from the secondary market, and were these also sold to the EPF later on when rates stabilized? Madam Presiding Member, I am of the firm view that the general public deserves answers to these two questions. Now, coming back to the subject of my address, Madam Presiding Member, what is glaringly evident from the report is the callous manner individuals politically exposed to the government of the day, whether it be the previous government, the last government, or the present rulers. They have all blatantly gone about manipulating the orderly working of the central bank by influencing the highest officers of the central bank to enrich a selected group of individuals at a great cost to the general public. Every officer working for or holding post identified in the institutions, namely the central bank, the governor, the monetary board, and the employees' provident fund, is a fiduciary. Madam Presiding Member, a fiduciary is legally defined as a relationship in trust, especially in relation to the trustee and the beneficiaries. In the said instance, the institutions identified are trustees of the citizens who are the beneficiaries. The duties of a fiduciary entails the highest standard of care in equity or law towards the beneficiaries to whom the duty is owed. The highest standard of care requires a fiduciary to act prudently with due skill, care, diligence and judgment in relation to the affairs of the beneficiaries. Madam Presiding Member, the persons identified in the forensic reports related to the institutions I have highlighted are all professionals entrusted with trust under fiduciary relationship who owe a fiduciary duty to the general public, purportedly with competence to administer and manage monies belonging to the people of this country, in this instance, the central bank's monies and the beneficiaries of the employees' provident fund. This House should also take due note of the fact that in relation to administration and management of public monies globally, the bar set for prudence in relation to fiduciary duties is at a very high level. Coming back to the conclusions in the report, this August Assembly should take due note that leave alone the prudent rule, even basic rules of prudence through average skill, care, diligence and judgment have been alien not only to the individuals identified in the report, but also at the central bank, the institution entrusted with statutory responsibility to maintain economic and price stability and maintain financial stability. An institution that enforces rules of prudence in the financial sector in the country, and the Employees Provident Fund, a statutory body set up to manage a public social security scheme which is managed by the central bank. This, Madam Presiding Member, is a very sad state of affairs for the country in general and the people in particular. Why did the Central Bank of Sri Lanka, which has and which will have in the future the cream of high standard professionals with eminence, stoop to such a low level? The Central Bank of Sri Lanka stooping to such a low level is a higher economic cost to the people of Sri Lanka than the financial loss everyone is attempting to compute through allegations across the aisle. Yes, the financial losses being computed is very significant, but the economic cost of the central bank being allowed to continue in its current state far outweighs the cost. Madam Presiding Member, I would like to once again ask this House the question, who is responsible for the current state of affairs? I will have to humbly admit that every member of this House, including myself, you, the Speaker, everyone across the divide is collectively responsible for the current state of the central bank. We as legislators have failed in our duty to bring reforms to the central bank in line with the transformation taking place globally. Our age-old legislations are a stumbling block for the central bank to achieve a high standard this nation expects and deserves from such an august institution. From the forensic reports, it is blatantly evident the culprits behind the central bank being pushed to such a low level are the politically exposed and aligned persons associated with running of the central bank. Madam Presiding Member, if we do not act now, future legislators will once again be wasting the time of this legislature trying to unravel another calamity, potentially of a higher magnitude, at enormous cost to the people of this nation. Madam Presiding Member, the answer to this puzzle is the independence of the central bank. The central bank should be made constitutionally independent and autonomous in order to ensure it is totally devoid of political influence. A central bank cannot be run by politically affiliated individuals whose decisions will always be biased towards their political masters, aligned towards agendas with vested interest. The forensic report provides sufficient evidence to support this conclusion. Therefore, we can go on pontificating until the kingdom come, but we will not see the dawn unless we act now. Madam Presiding Member, every member of this August Assembly has a bounden duty to act now and make our central bank a constitutionally independent institution, an institution devoid of political influence. It is time for all of us to put aside political differences and for once act in interest of our nation and make our central bank an independent, autonomous institution. Madam Presiding Member, now coming to the subject of the Employees Provident Fund, the EPF is entrusted with statutory responsibility to manage Sri Lanka's largest social security scheme. EPF manages assets in excess of Lankan rupees 2.2 trillion as of December 2018. To put it into perspective, this translates to US dollars 12.8 billion or close to 15% of the Sri Lanka's GDP, the gross domestic product. The central bank is entrusted with the responsibility of managing this humongous asset base on behalf of the general public. A majority being private sector employees.
2 minutes.
The EPF is another institution which owes a fiduciary duty to the general public. The time is right for EPF to be managed independently, devoid of political influence, by a board of governors consisting of officials from the Treasury, Central Bank and the private sector, with a professional management team with fund management experience in place, similar to how pension funds are managed globally, and should be strictly governed by an investment mandate, and performance should be linked to clearly defined benchmarks. Potentially, the management team could be incentivized for overperforming over a hurdle return, benchmark return. Similarly to how pension fund managers are incentivized globally. This will enable the EPF not only to be efficiently managed, but also provide beneficiaries a better return. In evaluating the EPF's performance over the last 10 years, it is evident the EPF has been providing beneficiaries a return very close to long-term government bond yields. These beneficiaries at the time of encashing these assets are liable for tax, and the tax-adjusted return received by these beneficiaries would be less than the return these beneficiaries would have got if they themselves invested these monies in long-term government bonds, the interest income related to which is not liable for tax. The question I want to pose is, what is the benefit to the beneficiary from an independent institution managing its social security assets at a large cost to the beneficiary if this institution is to provide a return less than the return the beneficiary could have been generated on their own? Therefore, I want to pose this question. Is the EPF really set up for benefit of the beneficiaries, or is it a mechanism for persons with political affiliations to benefit in the guise of providing benefits to the beneficiaries? Sri Lanka's private sector is in par with their global counterparts, and big players who are listed operate efficiently within regulated environment. Look at our blue chip companies within transparent, accountable regime while generating and creating value to their shareholders. This segment of the private sector has not only professional expertise but also access to transparent and accountable framework devoid of political influence and or affiliations to administer and manage an operation like the Employees Provident Fund within a governance-based, transparent and accountable framework under a competent board of governors. Therefore, Madam Presiding Member, the question I want to pose to all of us is that, should we continue to permit politically affiliated individuals to callously profit out of Sri Lanka's largest social security scheme, this pumping and dumping operation? How long are we to tolerate this and deprive the beneficiaries of a return they deserve? Or should the EPF be reformed through the legislative structure, legislative structure by this House, to put in place mechanisms for EPF to be managed by a professional management team under the aegis of a professional board of governors with a governance-based, transparent and accountable framework? This is the question I would like to pose. Therefore, it is time that we look at it in a non-partisan manner and devise methods to make the central bank an independent, autonomous institution, though the autonomy has been guaranteed by various legislations, but continuous political meddling has messed up the entire scene, and the confidence in our main watchdog when it comes to monetary policy has also been affected due to this continuous, relentless bond scams that are being allowed to perpetuate the climate for profiteering by various unscrupulous elements. Therefore, it is time for us to take stock of this forensic audit report and take legal action against all those who are involved, and also see that these two institutions are managed with much better professional management and a better legislation in place. Thank you.
Thank you.